ගරු නිශාන්ත ජයවීර නියෝජ්‍ය ඇමතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ඇත්තටම ගරු ශානක්‍ය මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන මේ යෝජනාව පිටිපස්සේ තියෙන අරමුණ අභිලාෂය ගත්තාම ඇත්තටම ඉතාමත් වැදගත්. මොකද සංවර්ධය, ඒ කියන්නේ සංවර්ධන විෂමතා තියෙන අයවලුන් වෙන අඳුනගෙන ඒ ඔවුන්ට විශේෂ අවධානයක් යොමු කරලා සංවර්ධනය යොමු කර ඒගොල්ලෝ සංවර්ධනයේ සමාන මට්ටමකට ගන්නවා කියන ඒ අරමුණ අභිලාෂය ඇත්තටම ඉතාමත් වැදගත් එකක්. දැන් එහෙම වුණත් ඇත්තටම දැනට රජය විසින් රේකී අමාත්‍යාංශයේ වගේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව පළාත් එක එක පළාත් පාදක කොටගෙන වෙන විශේෂ වූ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ වෙනකොට රජය විසින් ගත්තාම. එතකොට ඒත් එක්කම විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන මේ වැඩසටහන හරහා ප්‍රාදේශීය සංවර්ධනයට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම විශේෂයෙන් හඳුනගෙන තියෙනවා. ඒ අඳුරගෙන දැනටමත් විවිධ මට්ටම් වලින් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ මොහොත වෙනකොටත්. ඊටත් ඒ වගේම 2027 අයවැයේදී ඉදිරිපත් වෙන්න නියමිත අයවැයේදීත් මේ මෙන්න මේ වගේ විශේෂිත, ඒ කියන්නේ විශේෂයෙන්ම සංවර්ධනයට දායක වෙන්න අවශ්‍ය විශේෂ ප්‍රදේශ, මේ වගේ විෂමතා තියෙන ප්‍රදේශයන් අපි මුළු ලංකාවම ආවරණය වෙන විදිහට, අපි එක ප්‍රදේශයක් නෙමෙයි මුළු ලංකාවම ආවරණය වෙන විදිහට මෙන්න මේ වගේ ප්‍රදේශයන් අඳුනගෙන ඒ ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරලා වැඩි මුදල් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යොමු කරලා අර ඒ වගේ විෂමතාවයේ අවම වෙන විදිහට වැඩපිළිලක් සමස්ත රජයේ විදිහට මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒත් එක්කම මේ ව්‍යාපතිවල මූලිකම අරමුණ වෙන්නේ මේ විෂමතා අවම කරගෙන මේ තියෙන ප්‍රදේශවල භෞතික සහ මානව සම්පත වැඩි දියුණු කිරීම තමයි ඇත්තටම රජයේ අභිලාෂය වෙන්නේ. ඒ හරහා කෘෂිකර්මය, ඒ වගේම අඳුනගත්ත විශේෂයෙන්ම අඳුනගත්ත ශේෂ්ත්‍ර කෘෂිකර්මය, ධීවර හා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යන ශේෂ්ත්‍රවලට විශේෂ අවධානයක් යොමු වෙමින් පවතිනවා. ඊටත් අමතරව රජයේ විදිහට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටවන්න අවශ්‍ය ව්‍යවසායන් අඳුනගෙන ඒ ව්‍යවසායන් නගා සිටවීම සඳහා විශේෂයෙන්ම ඒගොල්ලෝ වෙනුවෙන්ම ණය යෝජනා ක්‍රම රාශියක් ඉදිරිපත් කළා තියෙනවා. මේ වෙනුවෙන් ඔබ දකින්න ඇති 2025 අයවැයේදී රුපියල් බිලියන 95ක වගේ මුදලක් වෙන් කළා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටවන්න. ඒතකොට රජයේ විදිහට අන්න ඒ ආකාරයේ මේ ගැටලුවට අඳුනගෙන ඒ ඔවුන්ටම විශේෂයෙන් බලපාන තමන්ගේ ප්‍රශ්න විසඳගෙන ඒ ව්‍යවසායන් ඒව නගා සිටවා ගැනීම සඳහා අවශ්‍ය මුල්‍යමය ආධාර දෙන්නත් යම් බිලියන 95ක වගේ මුල්‍යමය ණය ක්‍රමවේදයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ණය ක්‍රමවේදය යටතේ ගත්තොත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයන් සියල්ල ආවරණය වෙන විදිහට, විවිධ සෙක්ටර්ස් ආවරණය වෙන විදිහට, කෘෂිකර්මය, ඒ කියන්නේ වැලියු චේන් ෆයිනෑන්සින්, කමියුනිකේෂන් සෙක්ටර් එක ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් ඒවා ඇතුළත් වෙන විදිහට, ඊට පස්සේ ප්ලෙඩ් ලෝන් ස්කීම් එකක් SME පැඩි මිලර්ස්ලා වෙනුවෙන්, කෝඔපරේටිව් සොසයිටිස් වෙනුවෙන්, ඊට අමතරව නිව් කොම්ප්‍රිහෙන්සිව් රූරල් ක්‍රෙඩිට් ස්කීම් එකක් වගේ අන්න ඒ වගේ විවිධ ස්කීම් යටතේදී රුපියල් බිලියන 95ක වගේ මුදලක් රජයේ විදිහට පහුගිය අය වෙනුත් වෙන් කළා තියෙනවා. මෙන්න මේ විශේෂයෙන්ම විෂමතා තියෙන අයවලුන් වෙනුවෙන් ඒක විශේෂ ආධාරයක් විදිහට ඒක රුකුලක් වෙයි කියලා හිතලා, ඊටත් අමතරව අපි 2020 ඊළඟට ඉදිරිපත් කරන්න තියෙන අයවැයනුත් මේ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව විවිධ ප්‍රදේශවල ඔබ නියෝජනය කරන ප්‍රදේශයන් ඇතුළත් ඔබ දක්වනවා මේ වෙලාවේදී උතුරු නැගෙනහිර, මොනරාගල, අනුරාධපුර, එතකොට මේ කඳුකරය, මෙන්න මේ ඒ ප්‍රදේශ සහ රටේ සමස්ත අර අපේ කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වාගේ අනිත් ප්‍රදේශවලත් විශේෂයෙන් මේ යම් ප්‍රදේශයකට සංවර්ධනය තිබුණාට ඒ යම් යම් කලාප තියෙනවා, මේ වගේ විෂමතා තියෙන අන්න ඒ සියලුම ඒවා අඳුනගෙන ඒ වෙනුවෙන් විශේෂ අවධානය යොමු කළා සමස්ත රටක් විදිහට, රජයේ විදිහට ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළා, ඒ සඳහා මුල්‍යමය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒත් එක්කම ඔබ දකින්නත් ඇති මේ පාර අයවැයනුත් මේ ඉදිරිපත් කරන අයවැයනුත් මෙන්න මේ වැඩසටහන් වෙනුවෙන් විශාල මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වියදම් කරන මුදලක් වැඩි විශාල වශයෙන් වැඩි කරන්න අපි රජයේ විදිහට අදහස් කරලා මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව ඔබ ඉදිරිපත් කරපු කාරණය සම්බන්ධයෙන් අර මුදල ගැන කතා කළොත් අපිට මෙන්න මෙහෙම එකක් තියෙනවා. රාජ්‍ය මුල්‍ය විනය සහ වගවීම ශක්තිමත් කිරීමේ අරමුණින් 2014 අංක 44 කියන මුල් රාජ්‍ය මුල්‍ය කළමනා කරන පනතක් ආවා. එතකොට මෙන්න මේ කළමනා කරන රාජ්‍ය මුල්‍ය කළමනා කරන පනත යටතේදී ව්‍යස්ථාපිත අරමුදක් අරමුදලක් ස්ථාපනය කරන කිරීම පවත්වාගෙන යෑම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපාදන දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිපාදන අනුව ව්‍යස්ථාපිත අරමුදලක් පිහිටවන්න පුළුවන් වෙන්නේ මේ වගේ අරමුදලක් පිහිටවන්න වෙන්නේ ව්‍යස්ථාපිත තත්ත්වයේ අරමුදලක් විතරයි පිහිටවන්න වෙන්නේ වෙනත් අරමුදලක් පිහිටවන්න බෑ. ඒක ව්‍යස්ථාපිත අරමුදලක් වෙන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෙනම පනතක් ගෙනල්ලා ඒ වෙනුවෙන් විශේෂ පනතක් සකස් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි සකස් වෙන්න වෙන්නේ. නමුත් මේ ඒකාබද්ධ අරමුදලකින් බැහැරව සාමාන්‍යයෙන් ඒ වගේ බැහැරව අරමුදල් විවිධ අරමුදල් යටතේ සිදු කරනු ලබන ගනුදෙනුවල විනිවිද වායු පිළිබඳ ප්‍රශ්නකාරී වන බවත් ඒ කියන්නේ විශේෂ අරමුදල් යටතේ ඇති වත්කම් ජාතික ගිණුම් තුළට ඇතුළත් නොවන බවත් ආදායම් හා වියදම් සමස්ත රාජ්‍ය ආදායම සහ වියදම තුළට ඇතුළත් නොවීමෙන් රජයේ සමස්ත ආදායම් හා වියදම් නිවැරදිව ගණනය වීමක් සිදු නොවන බවත් මේ වෙනකොට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ අරමුදලක් පිහිටවද්දී මෙන්න මේ කරුණු සැලකිල්ලට ගන්න ඕනේ. එම පසුබිම ඇතුළේදී මේ වගේ අරමුදලක් ස්ථාපනය කර යුතු වන්නේ ඇත්තටම අපේක්ෂිත කාර්යයන් සඳහා අයවැය ප්‍රතිපාදන සඳහා කිසිසේත්ම ඒ කියන්නේ ලැබෙන අයවැය ප්‍රතිපාදන වලින් මේ ඔබ විසින් අපේක්ෂිත අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි මේ වගේ අරමුදලක් පිහිටවන්න වෙන්නේ. ඉතින් අපි දකින්නේ රජයේ විදියට අපි දකින්නේ දැන් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙත් අපි කියලා තියෙන්නේ කිසිවෙක් අත් නොහැරන විදිහට මේ ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යාම තමයි. අපි ජාතිවාදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් කියලා ගන්න නැතුව ශ්‍රී ලාංකික කියන පදමෙන් සහ ඒ කියන්නේ අවස්ථාවේ වැඩියෙන් දැනන කෙනාට මේ විෂමතාව වැඩියෙන් තියෙන තැනට වැඩි මුදලක් වෙන් කරන පදනමින් ඒ වගේ පදනමකින් තමයි සමස්ත රජයේ විදියට හිතලා මේ වෙනකොට කටයුතු කරා යන්නේ. ඊටත් අමතරව අර ඔබ අහන අනිත් එක පෞද්ගලික ආයෝජකයන් පරිත්‍යාගශීලීන් ඇතුළු අනිකෙත් පාර්ශ්වයන්ගේ දේශීය විදේශීය ප්‍රදාන ලබා ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ අර මම කලින් සඳහන් කරපු පනතේ 37 වගන්තිය යටතේ මේ විධිවිධාන සලසලා තියෙනවා. එතකොට ඒ අනුව ඒ වගේ ප්‍රදානයක් විදේශීය ප්‍රදානයක් වෙනම අරමුදලක් පිහිටවන්නේ නැතුව ඒ වගේ ප්‍රදානයක් සම්බන්ධයෙන් පොදු තැන්පත් ගිණුම භාවිතා කරලා ඒක කරගන්න පුළුවන්. ඒ පොදු තැන්පත් ගිණුමට ඒව අරගෙන ඔබ බලාපොරොත්තු වෙන සංවර්ධන කටයුතු ඉටු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛ වලට විධිවිධාන වලට යටත්ව අර ඔබ කියන වෙනත් පෞද්ගලික ආයෝජන ඒ පොදු තැන්පත් අරමුදලට පොදු තැන්පත් ගිණුමකට ගෙනල්ලා ඒක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකේ බාධාවක් නැහැ. ඉතින් විශේෂයෙන්ම ඔබ ඉදිරිපත් කරන කාරණේ ඇතුලේ ඒක පිටිපස්සේ තියෙන අරමුණ අභිලාෂය ඉතාමත් වැදගත්. ඒක අපි පිළිගන්නවා. ඉතින් කොහොම වුණත් අපි ඔබගේ ඔබ විසින් ඉදිරිපත් කරන ඉල්ලීම අපි ඒක අහක දාන්නේ නැහැ. ඒක වැඩිදුර අවධානය කරන්න මම විශේෂයෙන්ම මේක මුදල් ඇමතුමා වෙතත් මේක යොමු කරන්නම්. ඔබගේ ඉල්ලීම ඒ අනුව සලකා බලලා මේක ඉල්ලීම අපිට යථාර්ථයක් විදිහට කරගන්න පුළුවන් නම් ඒක ඉදිරියේදී අපි ඒක ඉටු කරගන්න බලමු. නමුත් අපි දැන්ට මේ වෙනකොට රජයේ තියෙන දැක්ම විදිහට තියෙන්නේ අර සමස්ත රටක් විදිහට සමස්ත රටක්
ගරු ඇමතුමා කාලය අවසන්
අවබෝධ කරගෙන ඒ ජනතාවට රජයේ විදිහට ඒ සංවර්ධනයේ ලැබෙන ප්‍රතිලාභ ගලන් යන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ.